අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර අයිබුවන් දුවේ පුතේ අද ඔබ එකතු වී සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා සම්බන්ධව සිදු කරන රුහුණු ගුරු ගෙදර නාට්‍ය හා රංග කලාව වැඩසටහන සමග අද වැඩසටහනින් ඔබ හමුවට පැමිණෙන මම දෙනියාය පල්ලෙගම දිතීක පාසලේ නාට්‍ය හා රංග කලාව ආචාර්යනි හෂිනී කවින්ද්‍රා ජයතිලක
මම දෙනියාය පිටබැද්දර දිතීක පාසලේ නාට්‍ය හා රංග කලාව ආචාර්ය සමුදුර රත්නායක මහතා
ආලේ බැන්ද මාගේ රම්‍යවන් තී ආලේ බැන්ද මාගේ රම්‍යවන් මේ සුනිමල මගේ දිත්තල මේ සුනිමල මගේ දිත්තල් ආලේ බැන්ද මාගේ රම්‍යවන් තී ආලේ බැන්ද මාගේ රම්‍යවන්
එන්නේ වේ මේ මල් කෝලම් පාරියන්නට බෑ මුන්දේ සමගින් පාරියන්නට බෑ මුන්දේ සමගින් එන්නේ වේ මේ මල් කෝලම් පාරියන්නට බෑ මුන්දේ සමගින් පාරියන්නට බෑ මුන්දේ සමගින්
හොඳයි දුවේ පුතේ දැන් සරුයි මමයි ගායනා කරපු නාට්‍ය ගීතයට සවන් දුන්න නම් දූල පුතාලට මොනම හරි දෙයක් දැනෙන්නේ නැති
නාට්‍ය බලන්න හිතුන වගේ අදහසක් ඒ ගීතේ රංගනේ මොන වගේද කියලා
එහෙනම් දුවේ පුතේ අපි අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාඩම් අංක දෙකට අදාළ රූපණය අනුකරණය හා සමාරෝපය පාඩම මේ පාඩම 10 11 ශ්‍රේණි දෙකේම දූල පුතාලට වැදගත් වෙනවා. රූපණය කියන්නේ මොකද්ද? ඔව්දුවේ පුතේ රූපණය කියන්නේ රංගපෑම. එතකොට රූපණයට කියන තවත් නමක් තමයි රංගපෑම කියන්නේ. රංගපාන්නේ කවුද? රංගපාන්නේ රංගන ශිල්පීන් ශිල්පිනියන්. එයාලට අපි කියනවා නළු නිළියන් කියලා. රූපණය කියන්නේ රංගපෑම කියලා සරලව අර්ථකථනය කළාට මේ පිළිබඳව සංකීර්ණව අධ්‍යයනය කිරීමේදී මෙන්න මෙහෙම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්.
දුවල පුතාලට රුහුණු ගුවන්සර වැඩසටහනින් ඔයාලගේ අතට පත් කරලා ඇති යම්කිසි පත්‍රිකාවක්. අන්න ඒක අතට ගත්තනම් අපේ මේ ගුරුතුමිය කියන ප්‍රශ්නයට නිවැරදිව පිළිතුරු ලියාගන්න පුළුවන්.
හොඳයි දුවේ පුතේ. දැන් අපි බලමු රූපණය යනු කුමක්ද කියලා. රූපණය යනු චරිතයකට ආරෝපණය වී කිසියම් කාල සීමාවක් එහි ජීවත් වීමයි. ඔන්න ආපහු අහගන්නකෝ. රූපණය යනු චරිතයකට ආරෝපණය වී කිසියම් කාල සීමාවක් එහි ජීවත් වීමයි. ආරෝපණය කියලා කියන්නේ මොකද්ද ගුරුතුමනි?
ඔව් ආරෝපණය කියලා කියන්නේ තමන්ගේ සාමාන්‍ය ස්වරූපය අමතක කරලා යම් චරිතයකට සමවැදීම. ඉතින් දුවේ පුතේ ආරෝපණය කියලා කියනකොට විභාගයකට ප්‍රධාන වශයෙන් ඔයාලගෙන් ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. ඒ තමයි මෙන්න මෙහෙම. ආරෝපණය වෙන්න ක්‍රියාවලීන් කොච්චර තියෙනවද කියලා.
එහෙම ක්‍රියාවලීන් දෙකක් තියෙනව නේද ගුරුතුමනි?
හරියට හරි. ඔව් පළවෙනි එක තමයි අනුකරණය කියලා කියන්නේ. දෙවෙනි එක සමාරෝපය. අනුකරණය කියලා කියන්නේ තවත් කෙනෙක් සිදු කළ ක්‍රියාවක් ඒ ආකාරයෙන්ම කර පෙන්වීමට උත්සාහ ගැනීම. අනුකරණ ක්‍රියාවලිය අපි විතරක් නෙමෙයි මේ වැඩසටහන අහන් ඉන්න දූල පුතාලත් කරලා තියෙනවා ඇති.
උදාහරණයක් කිව්වොත් දුවේ පුතේ ඔයාලා පුංචි කාලෙදී ඔයාලගේ අම්මලා නංගි හරි මල්ලි හරි නලවන විදිය ඔයාලා බලන් ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? බෝනික්කෙක් අරගෙන බෝනික්කවත් ඒ විදියට නලවන්න උත්සාහ කරනවා. එහෙනම් දුවේ පුතේ, ඔයාලා පුංචි කාලෙදිත් කරලා තියෙන්නේ අනුකරණයක්.
හා, ඔව්. ඒ වගේම තමයි අවුරුදු උත්සවවල විවිධ ඇඳුම් තරඟවලදී වෛද්‍යවරුන් විදිහට, පොලිස් නිලධාරීන් විදිහට, ඔයාලා අපි හැමෝම කරනවා ගුරුතුමිය විදිහට රඟපාන එක. මෙන්න මේ විදිහට යම් කෙනෙක්ගේ චරිතයක් ඒ විදිහටම කිරීම අනුකරණය විදිහට අපි ඔන්න අඳුර ගන්නවා.
එතකොට ගුරුතුමනි, සමාරෝපය කියලා කියන්නේ මොකද්ද?
සමාරෝපය කියලා කියන්නේ චරිතයකට ආරූඪ වීම. ඒ කියන්නේ තමන්ගේ පුද්ගලික ස්වරූපය අතහැරලා දාලා වෙනත් පුද්ගලයෙකුගේ ස්වරූපයකින් පෙනී සිටීම. ඔන්න දුවේ පුතේ, මෙන්න මේකත් වැදගත් වෙනවා. සමාරෝපේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අභ්‍යන්තර සමාරෝපය. දෙවෙනි එක තමයි බාහිර සමාරෝපය. ඔන්න දුවේ පුතේ, අපි දීලා තියෙන තොරතුරු පත්‍රිකාවට මෙන්න මේ කරුණු ටිකත් ඔයාලා එකතු කරගන්න ඕන. අභ්‍යන්තර සමාරෝපය කියලා කියන්නේ දුවේ පුතේ, චරිතයක අභ්‍යන්තර මනෝභාවයන් අවබෝධ කරගෙන ඒ අනුව චරිතයකට ප්‍රවේශ වීම. අභ්‍යන්තර සමාරෝපයට උදාහරණයක් පැහැදිලි කළොත්, දයානන්ද ගුණවර්ධන මහත්තයාගේ නරිබේනා නාට්‍ය. නරිය කියපු ගමන් අපිට මතක් වෙන්නේ රොට්නි වර්ණකුල මහත්මයා. රොට්නි වර්ණකුල කියන්නේ ඒ චරිතය අතහැරලා දාලා එයා නරියගේ චරිතයට පණ පොවනවා. නරියෙකුගේ විලාසය නිරූපණය කරනවා. නරිය ගමන් කරන විදිහ, හැසිරෙන ආකාරය ඉදිරිපත් කරනවා. අන්න ඒකට තමයි පුතේ අපි කියන්නේ අභ්‍යන්තරික සමාරෝපය කියලා. ඔදුවේ පුතේ, එතකොට ඒකට යොදාගන්න ඇඳුම් පැළඳුම්, අංග රචනය, රංග භාණ්ඩ, ආලෝකකරණය, මෙන්න මේ සියල්ලම අපි බාහිර සමාරෝපය කියන ක්‍රියාවලියට අදාළ කරගන්නවා.
එතකොට ගුරුතුමනි, මේ ක්‍රියාවලීන් දෙක, ඒ කියන්නේ අනුකරණය සහ සමාරෝපය උපයෝගී කරගෙන තමයි රූපණයේදී චරිතයකට ආරෝපණය වෙන්නේ.
ඔව්, අනිවාර්යෙන්ම. දුවේ පුතේ, අපේ ගුරුතුමිය කිව්ව වගේ සමාරෝපය සහ අනුකරණය කියන ක්‍රියාවලීන් දෙක උපයෝගී කරගෙන තමයි රූපණයේදී චරිතයකට ආරෝපණය වෙන්නේ. හොඳයි ගුරුතුමිය, අපි ඊළඟට මොකක් ගැනද අපේ දුවා දරුවන් සමග සාකච්ඡා කරන්නේ?
දුවේ පුතේ, දැන් අපි බලමු රූපණයේදී නළු නිළියන් විසින් ප්‍රගුණ කළ යුතු අංශ මොනවද කියලා. රූපණයේදී රූපණ ශිල්පීන් ප්‍රගුණ කළ යුතු අංශ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අභ්‍යන්තරික ප්‍රකාශනය. දෙක, බාහිර ප්‍රකාශනය.
ඔන්න දුවේ පුතේ, ඔයාලට දීලා තියෙන පත්‍රිකාවේ මේක සඳහන් කළ යුතුමයි. සාමාන්‍ය පෙළ විභාගයට මෙන්න මේ කියන කාරණා දෙක අහන්න පුළුවන්. ඒ තමයි රූපණයේදී රූපණ ශිල්පීන් ප්‍රගුණ කළ යුතු අංශ දෙක මොකක්ද?
1. අභ්‍යන්තරික ප්‍රකාශනය. 2. බාහිර ප්‍රකාශනය.
මොකක්ද ගුරුතුමිය අභ්‍යන්තරික ප්‍රකාශනය කියන්නේ?
අභ්‍යන්තරික ප්‍රකාශනය කියලා කියන්නේ සිත. ඒ කියන්නේ අපි යම් චරිතයකට ශෝකය කියන භාවය නිරූපණය කරනවා නම්, එම භාවය රසයක් විදියට ප්‍රේක්ෂකයාට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ රූපණ ශිල්පියා නිවැරදි ආකාරයට අභ්‍යන්තරිකව මේ භාවය ග්‍රහණය කරගත්තොත් පමණයි. අන්න එතකොට දුවේ පුතේ, ප්‍රේක්ෂකයාට පේන්න පටන් ගන්නවා රූපණ ශිල්පියා හරහා චරිතයේ ශෝකයට අදාළ මුහුණේ ඉරියව්. ඒ කියන්නේ සාත්වික අභිනය.
එතකොට ගුරුතුමිය, බාහිර ප්‍රකාශනය කියලා කියන්නේ?
බාහිර ප්‍රකාශනය කියලා කියන්නේ දුවේ පුතේ, ශරීරය සහ කටහඬ. ශෝකය කියන භාවය බාහිරින් නිරූපණය වෙන්න නම් ඉක්ි බිඳීම, වැළපීම, මෙන්න මේ වගේ දේවල් කටහඬින් නිරූපණය කරන්න ඕන. ශරීරය මගින් අංග චලන භාවිත කරලා ඒ ඉදිරිපත් කරන්න ඕන. එතකොට බාහිර ප්‍රකාශනය වාචික අභිනය හා ආංගික අභිනය මගින් පෙන්නුම් කරද්දී අභ්‍යන්තරික ප්‍රකාශනය සාත්වික අභිනය එහෙමත් නැත්නම් මුහුණේ ඉරියව් මගින් පෙන්නුම් කරනවා.
ආ එහෙනම් දුවේ පුතේ මේ අභ්‍යන්තරික හා බාහිර ප්‍රකාශනය රූපන ශිල්පියා විසින් පුහුණු වීම තුළින් හොඳින් වර්ධනය කරගන්න පුළුවන් කියලා අපි තේරුම් ගන්න ඕන.
දුවේ පුතේ රූපනේදී සිදු කරන්නේ පංචේන්ද්‍රියන් විදියට සැලකෙන ඇස්, කන, නාසය, දිව සහ ශරීරයෙන් ලබා ගන්නා අත්දැකීම් තවත් අයෙකුට හෝ පිරිසකට තේරුම් ගන්න පුළුවන් විදියට මවා දැක්වීම.
ඊළඟට අපි සාකච්ඡා කරනවා රූපන ශිල්පියෙකු සතු විය යුතු ගුණාංග මොනවද කියලා. රූපන ශිල්පියෙකු තුළ මනා කැපවීමක් තියෙන්න ඕන නේද ගුරුතුමිය?
ඔව්. වේලාවට පුහුණු වීම වලට පැමිණීම, හොඳින් පුහුණු වීම සිදු කිරීම, මේ ආකාරයෙන් කැපවීමෙන් වැඩ කළොත් තමයි රඟපෑම හොඳින් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දුවේ පුතේ රූපන ශිල්පියෙකු සතු විය යුතු ගුණාංගයක් තමයි මනා කැපවීමක් තිබීම.
හා ඔව් දුවේ පුතේ, රූපන ශිල්පියෙකු සතු විය යුතු තවත් ගුණාංගයක් තමයි විනයවත් බව. නලුකාරී සිදු කිරීමේදී විනයවත් බව ඉතා වැදගත් වෙනවා. ආ විශේෂයෙන්ම කණ්ඩායමක් සමග වැඩ කිරීමේදී මනා විනයක් තිබිය යුතුයි. දුවේ පුතේ මේ විනයවත් බව නාට්‍යයේදී විතරක් නෙමෙයි අපේ මුළු ජීවිත කාලෙදිම ඉතාමත් වැදගත් වෙනවා. එහෙනම් රූපණය ප්‍රගුණ කළ යුතු නළුවා තුළ මෙන්න මේ ගුණාංගය. ඒ කියන්නේ විනයවත් බව ඉතාමත් වැදගත් වෙනවා.
රූපන ශිල්පියෙකු සතු විය යුතු තවත් එක් ගුණාංගයක් තමයි අමාරුකම් ගණන් නොගෙන සිටීම. නාට්‍යයක් රඟ දක්වනවා කියන්නේම ඉතාමත් අසීරු ක්‍රියාවලියක්. මොකද නාට්‍ය රඟ දක්වන දිනේදී විතරක් නෙවෙයි නාට්‍ය සමාජිකයන් ඒ පුහුණු වන අවස්ථාවලදී පවා අධික වෙහෙසකට පත් වෙනවා. ඒ වගේම දර්ශන වාරවලදී අසීරු ඇඳුම් අඳින්න සිද්ධ වෙන්න පුළුවන්. එක දිගට ශබ්ද නගා පැය තුනක් විතර කතා කරන්න වෙනවා. මේ විදියට රූපන ශිල්පීන්ට විවිධ අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ අපහසුතා අමාරුකම් ගණන් නොගෙන සිටීම රූපන ශිල්පියෙකු සතු විය යුතු එක් ගුණාංගයක්.
ආ අනිත් එක තමයි දුවේ පුතේ ඔන්න ලියා ගන්න පුළුවන් ඔයාලට, දැඩි ආත්ම ශක්තියක් තිබීම. රූපන ශිල්පියෙකු සතු විය යුතු තවත් ගුණාංගයක්. නාට්‍යයේ පුහුණු වීම ආරම්භ කළ දිනේ ඉඳන් දර්ශන වාර පවත්වන දින දක්වාම දැඩි ආත්ම ශක්තියකින් අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න ඕන. නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ ගුණදොස් දරා ගැනීමට පවා දැඩි ආත්ම ශක්තියක් තියෙන්න ඕන. මොකද නාට්‍ය අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය පරිදි රංගනය පැමිණෙන තුරු රූපන ශිල්පියාට ගුණදොස් නගන්න පුළුවන්. ඉතින් මේව දරා ගන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන අවස්ථාවලදී හොඳ විතරක් නෙමේ නරක ප්‍රතිචාර පවා ලැබෙන්න පුළුවන්. හොඳ ප්‍රතිචාර අත්පොලසන් ආදීනු, නරක ප්‍රතිචාර ගල්මුල් වලනුත් ලැබෙන්න පුළුවන්. ඒවා සමසිතින් දරා ගන්න රූපන ශිල්පියාට දැඩි ආත්ම ශක්තියක් තියෙන්න ඕන.
සාමූහිකව වැඩ කිරීමේ හැකියාවත් රූපන ශිල්පියෙකු සතු විය යුතු ඉතා වැදගත් ගුණාංගයක්. නාට්‍යනු සාමූහික කලාව. ඉතින් නාට්‍යයකට විශාල පිරිසකගේ දායකත්වයක් අවශ්‍ය වෙනවා. පිටපත් රචක,
නාට්‍ය අධ්‍යක්ෂක,
නළු නිළියන් විතරක් නෙවෙයි
අංග රචනා ශිල්පීන්,
රංග වස්ත්‍ර නිර්මාණ ශිල්පීන්,
වේදිකා පසුතල නිර්මාණ ශිල්පීන්,
සංගීත අධ්‍යක්ෂකවරු වගේ අනුශාංගික කලා ශිල්පීන් ගණනාවකගේ සහයෝගය නාට්‍යයකට අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සියලුම දෙනා සමග කණ්ඩායම් හැඟීමෙන් සාමූහිකව වැඩ කරන්න රූපන ශිල්පියාට හැකියාව තියෙන්න ඕන.
හොඳයි දුවේ පුතේ, ඊළඟට අපි සාකච්ඡා කරනවා රූපන කාර්යයේදී චරිතයක් තුලට ප්‍රවේශ වෙන්න රූපන ශිල්පියා අවධානයේ යොමු කළ යුතු කරුණු මොනවද කියලා.
දුවේ පුතේ, රූපන කාර්යයේදී චරිතයක් තුලට ප්‍රවේශ වෙන්න රූපන ශිල්පියා අවධානය යොමු කළ යුතු එක් කරුණක් තමයි චරිතයේ කායික ස්වභාවය.
ගුරුතුමි, චරිතේ කායික ස්වභාවය කියන්නේ මොකක්ද?
කායික ස්වභාවය කියලා කියන්නේ උසද, මිටිද, කළුද, අවලස්සනද, එහෙමත් නැත්නම් ලස්සනද, මෙන්න මේ ආදී වශයෙන් වෙන කරුණු. උදාහරණයක් විදියට ගත්තොත්, නිර්දිෂ්ට නාට්‍යයක් වෙන දිත්තල කාලගෝල නාට්‍යයේ කාලගෝලගේ චරිතය. කාලගෝල කියලා කියන්නේ මිටි, කළු, අවලස්සන පුද්ගලයෙක්. ඉතින් දුවේ පුතේ, කාලගෝලගේ කායික ස්වභාවය කාලගෝල විදියට රඟපාන රූපණ ශිල්පියා විසින් අඳුනගත්තේ නැත්නම් ඒ චරිතය සාර්ථක විදියට ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්න පුළුවන් වෙන්නේ නෑ නේද? එහෙනම් දුවේ පුතේ, රූපණ කාර්යයේදී චරිතයක් තුළට ප්‍රවේශ වෙන්න රූපණ ශිල්පියා විසින් චරිතයේ කායික ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරන්න ඕන.
ඔව් දුවේ පුතේ, රූපණ ශිල්පියෙකු චරිතයට ප්‍රවේශ වීමේදී අවධානය යොමු කළ යුතු තවත් කරුණක් විදිහට චරිතයේ මානසික ස්වභාවය, රුචි අරුචිකම්, කෙබඳු අදහසක් දරන්නේද, මෙන්න මේ වගේ ඒව සොයලා බලන්න ඕන. ඒ කියන්නේ නිතරම සතුටින් ඉන්න කෙනෙක්ද, ඉක්මනින් කේන්ති යන කෙනෙක්ද, මෙන්න මේ ආදී වශයෙන් වන කරුණු.
රූපණ ශිල්පියා අවධානය යොමු කළ යුතු තවත් එක් කරුණක් තමයි චරිතය මෙසේ හැසිරීමට හේතු මොනවද කියලා.
හා, ඔව් දුවේ පුතේ. උදාහරණයක් විදිහට අපි කාලගෝලගේ චරිතය ගත්තොත් දුවේ පුතේ, ඔව් මේ දික්තල කාලගෝල නාට්‍යය පුණ්‍යසේන ගුණසේනයන්ගේ නිර්මාණයක්. 1975 දී නව නිර්මාණයක් විදිහට තමයි පුණ්‍යසේන ගුණසිංහයන් මේක නිර්මාණය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම චාර්ල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුන් වහන්සේ තමයි මේක මුලින්ම දික්තල කාලගෝල නාඩගම විදිහට සකස් කරලා තියෙන්නේ. ඔව් දුවේ පුතේ, ඒකත් ඔයාලගේ විභාගයට ඉතාමත් වැදගත් වෙනවා. ඒකත් සටහන් කරගත්තනම් සාමාන්‍ය පෙළ විභාගයට ඔයාට සාර්ථකව මුහුණ දෙන්න ඒක උදව්වක් කරගන්න පුළුවන්. ඔව් දුවේ පුතේ, කාලගෝල සහ දික්තල ගගෙන් ඉගොඩ වෙන්න යන අවස්ථාවේදී දික්පිටිය කියනවා එක් පාරයකදී එක් පුද්ගලයෙක් පමණයි ඉගොඩ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ අවස්ථාවේදී කාලගෝල සෑහෙන හිතෙනවා, අනේ සකියෝ, අප දෙදෙනාම එකවර ඉගොඩ කරන්න, ඔන්නොහොම කියලා කාලගෝල කියනවා. ඉතින් කාලගෝල කියන චරිතය මෙහෙම හැසිරෙන්නේ ඇයි? කාලගෝලගේ සිතේ චකිතයක් තියෙනවා, දික්තල සහ දික්පිටිය අතර සම්බන්ධයක් ඇතිවේ කියලා. ඇයි ඒ?
දික්තලා කියන්නේ උස රූමත් කාන්තාවක්, දික්පිටියත් කඩවසම් පුරුෂයෙක්. නමුත් කාලගෝල කල්ලු, මිටි, අවලස්සන පුද්ගලයෙක්. ඉතින් ඒ නිසා දිත්තලා සහ දිප්පිටිය අතර යම් ආකර්ෂණයක් ඇතිවේ කියලා කාලගෝලට සැකයක්, බියක් දැනෙනවා. ඉතින් මෙන්න මේ විදියට චරිතය හැසිරෙන ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම අවශ්‍යයි. ඒ කියන්නේ යම් චරිතයක් මෙසේ හැසිරීමට හේතු මොනවද කියලා රූපණ ශිල්පියෙක් විසින් අවධානය යොමු කළ යුතුයි.
ඔව් දුවේ පුතේ, රූපණ ශිල්පියෙක් චරිතයකට ප්‍රවේශ වීමේදී එම චරිතය මේ වචන කියන්නේ ඇයි කියන කාරණාව පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන.
දිත්තල කාලගෝල නාට්‍යයේ දිත්තලා ගායනා කරන මේ ගීතයට සවන් දෙන්න.
රත්තාන්දර සීරියා පළඳන රූපිට වටිනා නිමල කොමල තරුණී. රත්තාන්දර සීරියා පළඳන රූපිට වටිනා නිමල කොමල තරුණී. අයියෝ මාගේ යෞවන කාලේ මෙහෙමද පසුවන්නේ? අයියෝ මාගේ යෞවන කාලේ මෙහෙමද පසුවන්නේ? නැත කිසි ආලේ මාගේ අඟුටු මිටියට මව්පියොවත් බැඳ දුන්.
හොඳයි දුවේ පුතේ, දිත්තලා මෙහෙම වචන ප්‍රකාශ කරන්නේ ඇයි? එයා කාලගෝලට පොඩ්ඩක්වත් කැමති නැති නිසා. ඉතින් එයාගේ අකමැත්ත ප්‍රකාශ කරන්න තමයි මේ විදිය වචන ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙනම් චරිතයක් මෙවැනි වචන කියන්නේ ඇයි? ඒවට හේතු මොනවද කියලත් රූපන ශිල්පියෙකු විසින් අධ්‍යයනය කිරීම අවශ්‍යයි.
රූපන ශිල්පියෙක් චරිතයකට ප්‍රවේශ වීමේදී වයස පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. අනේ අම්මේ, මට බඩගිනි. කෝ අනේ ඉක්මන්ට, මට බඩගිනි අම්මේ. අනේ අම්මේ, මෙන්න මේ විදිහට දුවේ පුතේ විවිධ වයස් සීමාවන් වල චරිත රඟපාන සිද්ධ වෙනවා. ළමා චරිත, තරුණ චරිත, වැඩිහිටි චරිත, මහලු චරිත, මේ ආදී වශයෙන් වයස් සීමාවන් වලදී කටහඬ හසුරුවන ආකාරය, අංග චලන වෙනස් වෙනවා.
ඔන්න ඔයාලට වයස අවුරුදු 75ක පමණ මහලු චරිතයක් රඟපාන්න වෙනවා. ඉතින් දැන් ඔයාලගේ වයස අවුරුදු 14-15ක් විතර ඇති. කොහොමද මේ චරිතේ රඟපාන්නේ? කටහඬ වෙවුලුන් ස්වරූපයක් ගන්නවා, වචන අපැහැදිලි වෙනවා, අතපය වෙවුලනවා, හැරමිටියක් ආධාරයෙන් ඇවිදිනවා. මෙන්න මේ වගේ ගති ලක්ෂණ නිරූපණය කරන්න නම් චරිතයක වයස පිළිබඳව රූපන ශිල්පියා විසින් ඉතා හොඳින් අධ්‍යයනය කරන්න ඕන.
හා, ඒ වගේම තමයි දුවේ පුතේ චරිතයේ ජීවත් වූ යුගය පිළිබඳවත් රූපන ශිල්පියෙක් අවධානය යොමු කරන්න ඕන. ලංකාවෙත් යුග ගණනාවක් තිබිලා තියෙනවා. ගල් යුගය, ඉඳීර යුගය, දඩයම් යුගය යනාදී වශයෙන්. ඉතින් අපි රජ චරිතයක් රඟපාන්න නම් ඒ චරිතය මැනවින් නිරූපණය කරන චරිතය ජීවත් වූ යුගය පිළිබඳ අධ්‍යයනය කරන්න අවශ්‍යයි. මොකද ඒ චරිතයේ හැසිරීම, ඇඳුම් පැළඳුම්, රංග භාණ්ඩ, අංග රචනයේ විතරක් නෙමෙයි, කොණ්ඩ මෝස්තර පවා ඒ යුගවලට අනුව වෙනස් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ සංස්කෘතික පසුබිම ගත්තොත් විවිධ සංස්කෘතීන් තියෙනවා. ද්‍රවිඩ සංස්කෘතීන්, හින්දු සංස්කෘතීන්, මුස්ලිම් සංස්කෘතීන්, මේ ආදී වශයෙන්. ඉතින් මේ සංස්කෘතීන් වල චාරිත්‍ර, වාරිත්‍ර, සිරිත් විරිත් එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා චරිතයක් රඟපාන රූපන ශිල්පියෙක් ඒ චරිතයේ සංස්කෘතිය පිළිබඳවත් අධ්‍යයනය කරන්න ඕන. මීට අමතරව චරිතයක ස්ත්‍රී පුරුෂ භාවය, තරාතිරම වගේ කරුණු පිළිබඳවත් අවධානය යොමු කළොත් තමයි චරිතයක් තුළට ඉතා හොඳින් ප්‍රවේශ වෙන්න පුළුවන් වෙන්නේ. ඔව් දුවේ පුතේ, අද වැඩසටහනින් අපි ඔයාලත් සමග සාකච්ඡා කළා රූපණය, අනුකරණය, සමාරෝපයේ පාඩම පිළිබඳව. එහෙනම් දුවේ පුතේ, මේ පාඩම දැන් අපි සාරාංශගත කළොත් කොහොමද කියලා බලමු.
රූපණේ යනු චරිතයකට ආරෝපණය වී කිසියම් කාල සීමාවක් එහි ජීවත් වීමයි.
ඒ වගේම ආරෝපණය වීම සඳහා අනුකරණය සහ සමාරෝපය කියන ක්‍රියාවලීන් වැදගත් වෙනවා. ඔව්දුවේ පුතේ, ඉතින් අද වැඩසටහනින් අපි ඔයාලා සමග සාකච්ඡා කළා රූපණේ පාඩම පිළිබඳව. අපි සාරාංශගත කළොත්
රූපණය යනු චරිතයකට ආරෝපණය වී කිසියම් කාල සීමාවක් එහි ජීවත් වීමයි.
ඒ වගේම ආරෝපණය වීම සඳහා අනුකරණය සහ සමාරෝපය කියන ක්‍රියාවලීන් දෙකක් වැදගත් වෙනවා. සමාරෝපයේ ප්‍රධාන කොටස් දෙකයි, අභ්‍යන්තර සමාරෝපය, බාහිර සමාරෝපය.
රූපණයේදී නළුවන් ප්‍රගුණ කළ යුතු අංශ දෙකක් තියෙනවා. එක අභ්‍යන්තරික ප්‍රකාශනය, දෙක බාහිර ප්‍රකාශනය.
රූපණයේදී සිදු කරන්නේ පංචේන්ද්‍රයන්ගෙන් ලබා ගන්නා අත්දැකීම්, තවත් අයෙකුට හෝ පිරිසකට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් මවා දැක්වීම.
රූපණයේදී අවධානය යොමු කළ යුතු කරුණු, එක චරිතයේ කායික ස්වභාවය, දෙක මානසික ස්වභාවය, රුචි අරුචිකම් අදහස්, තුන චරිතය මෙසේ හැසිරීමට හේතු, හතර වචන භාවිතයට හේතු, පහ චරිතයේ වයස, සංස්කෘතිය, යුගය, තරාතිර මහා ස්ත්‍රී පුරුෂ භාවය.
රූපණ ශිල්පියෙකු සතු යුතු ගුණාංග. විනයවත් බව, දැඩි ආත්ම ශක්තිය, අමාරුකම් ගණන් නොගැනීම, මනා කැපවීම, සාමූහික කටයුතු කිරීමේ හැකියාව. හොඳයි දුවේ පුතේ, අද වැඩසටහනින් සාකච්ඡා කරපු පාඩම ගැන ඔයාලට අවබෝධයක් ලැබෙන්න ඇති. රූපණය, අනුකරණය සහ සමාරූපයේ පාඩම පිළිබඳව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දූල පුතාලට පුළුවන් අපේ දුරකථන අංකයට කතා කරන්න. එහෙනම් දුවේ පුතේ, රූපණය, අනුකරණය සහ සමාරූපයේ පාඩම විභාගයට මගේ දූල පුතාලට උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සියලු දෙනාටම ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.